SBS Radio. අපි නැවතත් මාසේ අවසාන අඟහරුවාදා වෙත දැන් එළඹිලා ඉන්නවා. ඉතින් ඔබ දැන් දන්නවා SBS සිංහල වැඩසටහනේ මාසේ අවසාන අඟහරුවාදා අපි ඔබට ගෙනෙන මාසික විශේෂාංගය තමයි විනිවිද සමාජ කතිකාව. ඉතින් මෙවරත් සුපුරුදු පරිදිම ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ප්‍රජාව මුහුණ දෙන යම් ගැටලුවක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න සූදානම් වන්නේ දීර්ඝ වශයෙන් විනිවිද තුළින්. ඉතින් මේ ඔක්තෝබර් මාසය මානසික සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරන මාසය ඔස්ට්‍රේලියාව තුළ. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා අද විනිවිද තුළින් මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මුහුණ දෙන මානසික අභියෝග මොනවද, ඒ වගේම ඒ සඳහා හේතු සහ අපිට මේවා වළක්වා ගන්නට කරන්නට පුළුවන් දේ පිළිබඳව කතා බහ කළ යුතුයි කියලා. ඉතින් ඒ කරුණ පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ විනිවිද තුළින්. ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන මේ මානසික ආතතිය ආදී ගැටලු වලට හේතුවන්නේ කුමන කරුණද? මේ සිඩ්නි නුවර මානසික විශේෂඥ වෛද්‍ය පත්මිනි හොප්ගේ ඒ පිළිබඳව දක්වන අදහස.
ඒගොල්ලන්ට ඇති වෙන මානසික ගැටලු ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ වයස් පරතර අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ පොඩි ළමින්ට තියෙන මානසික අමාරුකම් නෙමෙයි වයස කාට තියෙන්නේ. නමුත් අපි පොදුවේ ගත්තොත් තමාගේ කුසලතාවලට පරිපූර්ණ විදිහට රැකියා නැතිවීම තරුණ අයට, මෙහෙට එන ගොඩක් අය එන්නේ තමන්ගේ දක්ෂතාවයන් අනුවනේ, කුසලතාවයන් අනුවනේ දැන් එන්නේ. දැන් එහෙම එන අයට තමන්ගේ කුසලතාවලට පරිපූර්ණ විදිහට රැකියා නැතිවීම ගොඩාක් හිතට බලපාන දෙයක්. ඊළඟට ඒගොල්ලන්ට හරියට භාෂාව කතා කරන්න අමාරු නම් ඒ කුසලතා තිබුණත් රැකියා හොයාගන්න බැරිවීම ගැන, තවත් රැකියාවක් ලැබුණත් සදාචාරයේ වෙනස්කම් බලපානවා. දේ මම මේකෙන් අදහස් කරන්නේ දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක මමත්වය ගොඩාක් දුරට අගය කරනවා. දැන් අපි අපේ සදාචාරය ගොඩක් වෙලාවට ඒ විදිහට නෙමෙයි අපි හැඩගැහිලා තියෙන්නේ. අපි ගොඩාක් වෙලාවට වැඩි හිටියන්ට ගරු කරන්නට පෙළඹෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වැඩ කරන තැන්වල මේ ඝට්ටනය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපේ රටවල් වලින් එන අය බලන්නේ දේ තමන්ගේ නායකයා මොනවද ඒගොල්ලන්ට දෙන අවවාද, ඒ අනුව තමයි ඒගොල්ලන් ගොඩක් වෙලාවට වැඩ කරන්න පෙළඹෙන්නේ. ඒ විදිහට තමයි අපේ රටේ අපි හැදිලා තියෙන්නේ. නමුත් මෙහි එහෙම නෙමෙයි. මෙහි මමත්වයෙන් තමන්ගේ වගකීම් වලින් කටයුතු කිරීමට ගොඩක් වෙලාවට වැඩපළවල් වල, ඒ කියන්නේ පොලිසි ඇන් ප්‍රොසීඩියර්ස් හරියට දැනගෙන ඒ අනුව වැඩ කරන එක ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය ඝට්ටනය නිසාත් ගොඩක් අයට හරියට මානසික පීඩා ඇති වෙනවා. ඊළඟට මුදල් ළඟ හිඟකම්. ඒ කියන්නේ දැන් හරි අමාරුයි සෙන්ට්‍රල් ලින්ක් වලින් ඕනම කෙනෙක් මෙහෙට එන කෙනෙකුට මුදල් ලබා ගන්න. ඉතින් මේ වෙනස්කම් නිසා ගොඩක් අයට අර ලංකාවේ තියෙන තත්ත්වයට වඩා මෙහි දී තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට, තමන්ගේ වුමනාය පාකම් වලට, ඊළඟ වෙද හෙදකම් වලට වියදම් කරන්න මුදල් නැති වුණාම දැන් මානසික රෝග වගේ දෙයක් හැදුනත් ඉස්සෙල්ලාම ඒගොල්ලන් ඇත්තටම සල්ලි පාලනය කරන්නේ මානසික රෝග වලට බොනවත්ම දෙන්නේ නැතුව.
අපි මීළඟට විනිවිද තුළට කතා බහ කරන්න එකතු කරගන්නේ මේ විවිධ හේතුන් නිසා මානසික ආතතියට ලක් වූ බවට අපිත් සමඟ අදහස් පැවසු විවිධ සංක්‍රමණික කොට්ටාශ නියෝජනය කරන අපේම ප්‍රජාවේ පිරිසක්. මුලින්ම අපිත් සමඟ කතාබහට එකතු වන්නේ නිව සවුත් වේල්ස් ප්‍රාදේශීය පෙදෙසක තමන්ගේ ජීවිතය මේ රටේ ආරම්භ කරන්නට සිදු සමීර චින්තන ලැබූ අත්දැකීම් පිළිබඳව.
ඇත්තරම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන එකේම, කියන්නේ මුල ඒ ප්‍රොසෙස් එකේම අපිට ඇත්තරම ස්ට්‍රෙස් එකක්. සමහරලාට ඒකේ ડોකියුමන්ට්ස් දෙන්න ඕන, අපි දැන් බලාගෙන ඉන්නවා ඊළඟ ස්ටෙප් එකට යන එක. ඊට අපි සල්ලි හොයාගන්න ඕන, සමහර අය ඒකට ලෝන් දානවා. ඉතින් මුලින් ඉඳලා මේක ස්ට්‍රෙස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මුල ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ සමහර අයට රීජනල් යන්න වෙනවා. ඒතර රීජනල් ගියාට පස්සේ සමහර වෙලාවට තියෙන සම්පත් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්, රැකියාව අඩු වෙන්න පුළුවන්. තොර රැකියාව හොයා ගැනීම එක චැලෙන්ජ් එකක්. එතකොට ඉතින් හැම සමහරලාට අපිට අපි හිතන ජොබ් එක අපිට හම්බ වෙන්නේ නැහැ. හම්බුණත් ඒක ටිකක් ස්ට්‍රෙස්ෆුල්. මොකද අපි අලුත් පරිසරයකට තමයි මුහුණ දෙන්න වෙලා තියෙන. සමහරට අලුත් තාක්ෂණයට අපිට මුහුණ දෙන්න වෙනවා. අපිට අලුත් කට්ටිය ආශ්‍රය කරන්න වෙනවා. සමහරලාට විවිධ රටවලින් ආපු අය වෙන්න පුළුවන්, නැත්නම් ඔස්ට්‍රේලියාවෙම ආය වෙන්න පුළුවන්. අපිට ඒ භාෂාව ඉංග්‍රීසි භාෂාව දැනගෙන හිටියත් අපිට ඒ ඇක්සන්ට් එකත් එක්ක හුරු වෙන්න කමියුනිකේට් කරද්දි ඒක ස්ට්‍රෙස්ෆුල් වෙන්න පුළුවන් අපි ජොබ් එකක් කරද්දි. ඊට අමතරව අපි ගයක් හොයන්න ගියත් අපිට සෙන්ට්‍රල් හිස්ටරි එක නැතුව සමහර ගයක් පහසුවෙන් හොයාගන්න බෑ. ඒකත් එක්තරා ආකාරයක ස්ට්‍රෙස් එකක්. සමහර වෙලාවට පවුලේ එක්කෙනෙක් මුලින් ඇවිල්ලා ස්ටේබල් වෙලා තමයි අනිත් අය ගෙන්න ගන්න. එතකොට ඒතර ෆැමිලි එකේ කට්ටිය නැති වෙලා ඉන්න එක ඒකත් ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන් සමහර ෆැමිලිස් වලට. එතකොට ඒක ඒ වගේ කීපයක් තියෙනවා. එතකොට මට උදව්වක් විදියට උනේ මගේ මම ඉන්න මේ ඉන්න ප්‍රදේශයේ මගේ මිත්‍රයා හිටියා. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවක් පොඩි ප්‍රජාවක් ඉන්න ඒගොල්ලන්ට එක මම මූ වුණා. එතකොට ඒගොල්ලන් ගොඩක් උදව් කරා. සමහර දන්නේ නැති දේවල් කියලා දුන්නා. මේකේ අපි ජීවිතේ නොර්මනාද අපි දැනගන්න ඕන දේවල්. අපි සමහර පාටිස් වලට ගියා. එතකොට අර තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව අපි ඔස්ට්‍රේලියාවට එනකොට අපි හිතාගෙන එන්න ඕන මේ ඒ වගේ මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරලා එනවා නම් ඒකත් ස්ට්‍රෙස් එක අඩු වෙන්න හේතුවක් වෙනවා. මොනවාද ජොබ්ස් තියෙන්නේ, ඒ ජොබ් එක ගන්න වෙනත් අපි මොනවාද තියෙන ඕල්ටර්නේටිව්ස්, ඒ වගේ අපි හිතාගෙන આવොත් අපි ඔළුව හදාගෙන આવොත් ඒක ටිකක් ලේසි වෙනවා.
ඔ සමීර ආකාරයට සංකම්නිකයක විදිහට පැමිණලා එවන අධ්‍යක්ීමක් ලැබුවා. මෙල්බර්න් නුවර ජාත්‍යන්තර ශිෂ්‍යාවක් ලෙස මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණුණු නදී ධර්මසේනත් මෙන්න මේ ආකාරයට අපිත් සමග තොරතුරු පිතාගත්ත ඈ ලැබූ අත්දැකීම් පිළිබඳව.
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම හීනයක් කරගත්ත බොහොමයක් පිරිසක් මෙලෝකයේ තුල ජීවත් වෙනවා. එවගේම ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම හීනයක් කරගත්ත කෙනෙක් තමයි මම. මම ඔස්ට්‍රේලියාවට එන්නේ 2018 ජූලි මාසයේ, කියන්නේ ඉතාමත් මෑත කාලේ. අලුත් රටක්, වෙනස් පරිසරයක්, වෙනස් සංස්කෘතියක්, ඒ වගේම වෙනස්ම අධ්‍යාපනික රටාවක්, මේ සියල්ලටම මුහුණ පාන්න අපිට සිද්ධ වෙනවා. මෙහිදී ඇතිවන මානසික ගැටලුකාරී තත්ත්වයන්, එතකොට ඇතිවන විශාල මානසික ආතතියට මුහුණ දෙන්න අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔස්ට්‍රේලියාවට පැමිණි කෙනෙක් විදිහට මම මුහුණ දුන්න ප්‍රධානම ගැටලුව තමයි අලුත් අධ්‍යාපන රටාවට හුරු වෙන්නේ කොහොමද කියන දේ. සයිමර්ස්, ප්‍රසන්ටේෂන් එක්සෑම්ස් මේ වගේ දේවල් මම ශ්‍රී ලංකාවදී සාමාන්‍යයෙන් කරලා තිබුණ දේවල් වුණත් මෙහේ රටාවත් එක්ක හුරු වෙන්න මට පොඩ්ඩක් අපහසු වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම විශ්වවිද්‍යාලය තුළ කරපු පළමුවනි අසයින්මන්ට් එකේදී මම බලාපොරොත්තු වෙච්ච ලකුණු මට්ටමට යන්න මට හැකියාවක් ලැබුණ නැහැ. මේ හේතුව හින්දා මම විශාල වශයෙන් මානසික පීඩාවකට ලක් වුණා. ඒ අනුව මම විශ්වවිද්‍යාලය තුළ ඇති මානසික සෞඛ්‍ය උපදේශනය ලබා ගැනීමට පවා බැලඹුණා. එහිදී මම දැකපු දෙයක් තමයි මම අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය තුළත් බොහෝමයක් පිරිසක් මේ විදිහට මානසික සෞඛ්‍ය උපදේශනයන් ලබා ගන්නවා කියන දේ. ඊට අමතරව ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වෙනකොට අපිට ඇතිවන මූලම ගැටලුකාරී තත්ත්වයන් ද ප්‍රධාන වශයෙන් ප්‍රධාන හේතුවක් වෙනවා අපේ මානසික ආතතිය සඳහා. රැකියාව හොයාගන්න එක, එතකොට මේ රැකියාව අපේ අධ්‍යාපන කටයුතුත් එක්ක කොහොමද සම්බරව පවත්වාගෙන යන්නේ කියන දේ, මේ දේවල් විශාල වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් වෙනවා. ප්‍රධාන විදිහට අපේ නිවසෙන්, උපන් රටෙන්, අපේ සමීපමයගෙන් එංගලා තමයි අපි මෙහි ජීවත් වෙන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ සඳහා විශාල වශයෙන් මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ මානසික ශක්තිය ඇති කර ගන්න නොගන්න සෑහෙන පිරිසක් මට පෞද්ගලිකව මුණ ගැහිලා තිබෙනවා. මොකද මම ජීවත් වෙන්නේ ඒ වගේ පිරිසක් එක්ක. විශේෂයෙන්ම මේ විදිහට ඇති වෙන මානසික ගැටලුකාරී තත්ත්වයන්ට පිළියම් සෙවීමත් අපි වගේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන තරුණ සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාව තුළ තමන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සමබරව කරගෙන යන්න අවශ්‍ය පරිසර තත්ත්වයන් නිර්මාණය කිරීම ඉතා වැදගත් කියලා තමයි මම හිතන්නේ.
එතකම පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණුණ ප්‍රියංගා කුමාරප්පෙරුම තමයි දැන් අපිත් සමග කතා බහට එකතු වෙන්නේ. ඈ මෙල්බර්න් නුවරයි පදිංචිව සිටින්නේ. ඉතින් කොහොමද ඈට තනිවම මුලින්ම ඔස්ට්‍රේලියාවට පැමිණිලා තමන්ගේ අධ්‍යාපන කටයුතු සහ මේ රටට අනුගත වන්නට ඒ අභියෝගවලට ඈ මුහුණ දුන්නේ කොහොමද කියන කාරණය සහ ඒ ආතතියන් සමනය කරගන්නට ඈ එකත් ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රියංගා මේ විදිහටයි අපිත් සමග අදහස් දැක්වුවේ.
මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසේ තමයි ඔස්ට්‍රේලියාවට පැමිණියේ. මගේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කිරීම සඳහා මම පැමිණියේ තනිවම. මගේ ස්වාමිපුරුෂයාගෙනුත්, ඒ වගේම මගේ දෙමාපියන්ගෙනුත්, යාළුවෝගෙනුත් මේ සිරු දෙනාගෙන් ඈත් වෙලා මම ඔස්ට්‍රේලියාවට එනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මම ඕස්ට්‍රේලියාවට එක්ටි මෙහි මම අඳුරන කෙනෙක් ගොඩාක් කාලයක් පුරා මම අඳුරගෙන හිටපු කවුරුත් හිටියේ නැහැ. ඉතා සුළු කාලයක් අඳුරගත්ත කණ්ඩායමක් එක තමයි මගේ යාළුව දෙන්නෙක් එක තමයි මම පළවෙනි සතිය ගත කරේ. ඉතාම අමාරු කාලයක්. හිතා ගන්න බෑ කියලා අලුත්ම රටක් අලුත් පරිසරයක් කාලුණේ වෙනස් ආහාර රටාව වෙනස් හැමදේම වෙනස්. මම තනියම ආවි. ඉතින් මේ සියල්ලත් එක්කම මානසිකව සෑහෙන වැටුණා. ඒක උතරම් දෙකෝ මට පළවෙනි දවසේ පස්සේ ආයතනවා අයි ලංකාවට යන්න තිබ්බනම් කියලා. ඒ තරමට මට එහෙම හිතුණා. හැබැයි විශ්වවිද්‍යාලය ආරම්භ වුණා මම ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා පළවෙනි සතියෙන් පස්සේ. ඔස්ට්‍රේලියාවේ ගත කරපු අමාරුම කාලේ පළමු සතිය. ඊට පස්සේ මට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ ලබන්න විශ්වවිද්‍යාලයේ අපි පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. ඒක සතියක් පුරා පැවතුණා ඔස්ට්‍රේලියාවටත් අධ්‍යාපන විශ්වවිද්‍යාලයටත් මාව හුරු කිරීමක් සිදු කළා. මේක මම මගේ කොළඹ විශ්වවිද්‍යාලයේදී දැකලා තිබුණේ නැති දෙයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ අපි ගමින් ආවට පස්සේ අපිව කොළඹටවත් ඒ වගේම ඒ පරිසරයට හුරු කරන්න මේ වගේ විශාල කාර්යභාරයක් විශ්වවිද්‍යාලයේ සිදු කළේ නැහැ. හැබැයි ඔවුන් දැනගත්තා වෙන රටවලින් ආපු ළමයි මානසික කම්පනයකට පත් වෙලා ඉන්න ඒ වගේ මොන් ඥාතින්ගේ දුරස් වීම නිසා යම් කිසි ගැටලුකාරී තත්ත්වයක ඔවුන් ඉන්නවා කියලා ඔවුන් ඉතාම සාර්ථක විදියට අපිව ඔස්ට්‍රේලියාවට වගේම විශ්වවිද්‍යාල සමූහ කරගත්ත කොට හරි සතියක් පුරා ඔවුන් අපිත් එක්කම කාලය ගත කරා. ඒ සඳහා වෙනම කණ්ඩායමක් පත් කළ තිබ්බා. අපිට අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ගැටලුවක් තිබ්බොත් ඉදිරිපත් කරන්න, ඒ වගේ දේවල්. ඒ වගේම ඉතින් ඔස්ට්‍රේලියාවේ මම ගත කරපු තනිවම ගත කරපු කාලය තුළ මගේ ස්වාමිපුරුෂයා ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට ගෙනා ගැනීම තමයි ඊළඟ තිබුණු ලොකුම ගැටලුව වුණේ. ඒ සඳහා මාස පහක කාලයක් බලා ඉන්න වුණා. මම ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස පහකට පස්සේ තමයි අවට වීසා ලැබුණේ. ඉතින් මේ කාලය තුළ මගේ අධ්‍යාපන කටයුතු වගේම මම කොහොමද يعني ඔහු වෙද්දි යම් ස්ථාවරයක් ගොඩනගා ගන්න කියන එක තමයි ලොකුම ගැටලුව බවට පත් වෙලා තිබුණේ. ඉතින් මගේ මෙහි ඉන්න යාළුවෝ ඒ වගේම ලංකාවේ යාළුවෝ පිටරට යාළුවෝ ඒ වගේම මම අඳුරගත්ත ලංකාවේ සමහර ඉතවත් පුත්කලන් විශාල ලෙසමට උදව් කරා. මගේ මානසිකත්වය හදාගන්න මම සෑහෙන ඇඬුවා. සමහරවිට ලංකාවට යන්න තිබ්බනම් කොච්චර හොඳට මේක වැරදි තීරණයක් කියලා හිතපු වාර අනන්තයි. හැබැයි මම අත ගෙගෙන සතුට වෙනවා. මම ගත කරපු අමාරු කාලය දැන් යම් කිසි ස්ථාවරයකට අපි පත් වෙලා තියෙනකොට මට හිතෙනවා ඒ අමාරු කාලෙකින් පස්සේ තමයි සාර්ථකත්වයක් ඇති වෙන්නේ කියලා. එක ඕනම කෙනෙක් එහෙම තමයි ස්කැප් කිරීමක් කරන්න ඕනේ, යම් කිසි අවධානමක් ගන්න ඕනේ ජීවිතේ ඉස්සරහට යන්න. ඒක දැන් මට තේරෙනවා. හැබැයි ඒ කාලේදී ඒක කොච්චර තේරුම් ගන්න උත්සාහ කරලා තේරුම් ගන්න අමාරුයි. ඒ කාලේදී ඉතින් මම ලංකාවට එක විතරම කතා කරන්න උත්සාහ කරා, ගෙදර ආයෙත් කතා කරා, ෆිල්ම්ස් බලුවා, යාළුවොත් එක්ක ගත කරන කාලය වැඩි කරා.
මේ තරුණ පිරිස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන ලෙස පැමිණුණු විට ඔවුන් පෞල් වශයෙන් මේ පැමිණෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙකු මුල්වරට දෙමාපියන් බවට පත් වෙනවා මේ රටට පැමිණියට පසුව. ඉතින් මේ ආකාරයට තරුණ මවක් අපිත් සමග අදහස් දැක්වුවා. ඈ රැකියාවක් කරන මවක් විදිහට කොහොමද මේ අත්දැකීමට මුහුණ දුන්නේ සහ ඇගේ මානසික තත්ත්වයට මේ කොහොමද බලපෑවේ කියන කාරණය පිළිබඳව මේ සිඩ්නි නුවරින් ඉන්දීවරී විජේතුංග.
ඇත්තටම සංක්‍රමණික විදිහට ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මවක් විදිහට ඒ එක්ස්පීරියන්ස් එක ලැබනකොට එතනදි ලොකු ආතතියක් ඇත්තටම මට පෞද්ගලිකව ඇති වුණා. ඒකට ප්‍රධාන හේතුව මම හිතන්නේ අපි සංස්කෘතිනේ වශයෙන් ලංකාවේදී දැන් මවක් කියමුට සූදානම් වෙන කාලය තුල, ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් කාලය තුල, ඊට පස්සේ බබා ලැබුණාට පස්සේ වගේ ගොඩක් පවුල්වල ඇදයින්ගෙන් හිතමිත්‍රන්ගෙන් ලොකු සපෝට් එකක් කියන්නේ සහයෝගයක් ලැබෙනවා. ආහාරමේ පැත්තෙන් වුණත් ඊළඟට ඉමෝෂනලි අපිට ඒ අවශ්‍ය කරන ඒ සියලුම සපෝට් එක මං හිතන්නේ ගොඩක් ලංකාව තුලදී අපිට ලැබෙනවා. ඒක මොකද ලංකාවේ සංස්කෘතියට අනුව ඒ අවස්ථාව සුවිශේෂී දෙයක්. ඒ වගේම ලොකු සැලකීමක් තියෙන එතනදී මම يعني මෙහෙදි එහෙම නැහැ කියනවා නෙමෙයි. නමුත් මෙතනදී අපි ගොඩක් තනි වෙලා يعني අපි අපේ රටේ නුවන සංස්කෘතියක් තුළ අපි ඉන්නේ. ඉතින් එතනදී අපි ගොඩක් දේවල් තනියම කරගන්න. ඉතින් ඊට අමතරව දරුවා ලැබුණට පස්සේ සැලැබෙන කලින් ඒ සෞඛ්‍යමය තත්ත්වයන් ආරක්ෂා කරගැනීම වගේ ගොඩක් දේවල් තියෙනවා තනියම. يعني තමනුත් තමන්ගේ ස්වාමිය පුරුෂයාත් ඒ පුංචි ෆැමිලි එක ඇතුලේ අපිට හැමදේම දරාගෙන ඒ දේවල් කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒක සමහර කාලයකට ඇත්තම ලොකු ආතතියක් ගේනවා. මොකද ලංකාවේ හිටියනම් ගොඩක් කාලාට ඒ සපෝට් එක ලැබෙන හින්දා අනිත් කාරණේ තමයි දරුවා දැන් අපිට දරුවා ලැබෙන්න ඉන්නකොට අපි දෙමව්පිය හරි අපි නෑද ඒක හරිගෙන ගන්නවා. එතකොට එතනදී වීසා ලැබීමේදී වීසා ලැබෙනවා. නමුත් ඒක මං හිතන්නේ ගොඩක් අවුරුද්දකට හරි දෙකකට හරි ලැබුණත් ඒකේ අර මැක්සිමම් ස්ටේ එක සමහරවිට මාස 3ක් වගේ තමයි දෙන්නේ. ඉතින් එතකොට ඉතාම මම පෞද්ගලිකව අපහසුතාවයට පත් වුණා. එතනදී ගොඩක් තනි වෙලා ඉන්නේ. අනිත් එක අලුත් අත්දැකීමක් සමහර විට ඒක. ඊට අමතරව දැන් මම ගොඩක් වෙලාවට දැන් රැකියාවකුත් කරන ගමන් තමයි අනිත් හැමදේම කරගත්තේ. ඉතින් එතකොට දැන් අර පවුලේ කෙනෙක් ළඟ නැති වීම අඩුව නැති කරගන්න ගොඩක් කාලයකට අපි අවතින්න සිංහල අපේ සමාජයේ මිතුරියන් නිතර අපිව බැලුවා. ඉතින් ඇවිල්ලා කතා බහ කරා සමහර අවස්ථාවල සපෝට් එක ඒ වගේ සහයෝගය මම හිතන ගොඩක් වටිනවා අපිට මේ වගේ රටක වෙනස් සංස්කෘතියක් තුළ අපි ජීවත් වෙනකොට. ඒක ඒක ඇත්තම ලොකු දෙයක් වුණා මට. මොකද මම ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල පවුල්වල කීප දෙනා ඉන්නේ. ඉතින් ඒ කීප දෙනා ගොඩක් සහයෝගයෙන් ජීවත් වෙන හින්දා ඒක මට ලොකු පහසුවක් වුණා. ඊළඟ කාරණේ තමයි දැන් අපි හොස්පිටල් එකක වුණත් ගියාම දැන් මිඩ්වයිෆ් ලාගේ නර්සස් ලාගේ ලොකු සහයෝගයක් තියෙනවා. නමුත් ලංකාව වගේ නෙමෙයි දැන් අපිට මෙහෙදි ගොඩක් ඒගොල්ලන් අපි එක්ස්පෙක්ට් කරනවා අපි මෙහෙ ඉන්න සාමාන්‍ය කෙනෙකුගේ විදිහටම ඒ ස්ට්‍රෙන්ත් එකෙන් ඒ විදිහට අපි ඉක්මනට රිකවර් වෙයි ඒ වගේ දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ. නමුත් සමහරකට අපිට ඒ රිකවරි රේට් එක වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාට. දැන් ඒ වගේ අවස්ථාවල අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒක මම හිතන්නේ ඒක අත්දැකීමෙන් ඒගොල්ලොත් ඉගෙන ගත යුතු දෙයක් අපිත් ඉගෙන ගත යුතු දෙයක් කියලා මම හිතන්නේ. ඒ වගේ අපහසුතාවයටත් පත් වුණා සමහර අවස්ථාවල. ඒ මට ලොකු ආතතියක් දුන්නු වෙලාවලුත් තිබුණා.
ඉතින් මේ ආකාරයේ විවිධ හේතු සහ විවිධ අත්දැකීම් අපිත් සමග බෙදා හදාගත්ත මේ සංක්‍රමණිකයන්, ඉතින් අපිට ප්‍රජාවක් ලෙස මේ සඳහා කුමක්ද කළ හැකිවන්නේ? වගේම අපිට තනි තනිවම මේ සඳහා කොමක්ද කර හැකි අපේ මානසික ආතතිය නැති කර ගැනීමට කියන කාරණය පිළිබඳව මේ උපදෙස් ලබා දෙන්නේ සිඩ්නි නුවර මනෝවෛද්‍ය විශේෂඥ පද්මිනි හොප්පගේ.
දැන් මේ පිටරටින් එන අයට මේ රටේ වෙනස්කම් මොනවද, මේ රටේ හැඩගැහෙන්නේ කොහොමද, මේ රටේ උදව් ගන්නෙ කොහොමද? ඒ කියන්නේ දැන් මම මානසික වෛද්‍යවරයෙක් විදිහට දකින ගොඩක්ම දෙයක් තමයි ගොඩාක් අය දන්නේ කොහොමද මානසික රෝගවලට උදව් ගන්න කියන එක. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වගේ රටක ගොඩාක් ඒක දියුණුවේ. ඒ කියන්නේ වැඩපිළිවෙල වල ගත්තොත් මානසික රෝග ලොකුවට තියෙන්න අවශ්‍ය නැහැ. නමුත් එම්ප්ලෝයර් ඇසිස්ටන්ට් ප්‍රෝග්‍රෑම් EAP දැන් ගොඩක් අයට නොමිලේ ප්‍රතිකාර ගන්න ගොඩක් දුරට පුළුවන්. ඊළඟට තමන්ගේ GP හරහා සයිකොලොජිස්ට් කෙනෙක් හරි සයිකාට්‍රිස්ට් කෙනෙක් හරි බලන්න ගොඩක් දුරට ඒ තරම් මුදලක් වය නොකරත් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඒ වගේ දේවල් දැනගන්න නැතුව මං හිතන්නේ පිටරටින් එන අය ලංකාවෙන් එන අය ටිකක් අමාරුවේ වැටෙනවා. ඒකට මං හිතන්නේ අපේ සංවිධාන ගොඩක් දුරට ප්‍රමිකත්වයේ දීලා කටයුතු කරනවා කියලා මම හිතනවා. නමුත් ගොඩක් වෙලාවට දැන් දාගමේ අයට නම් මං හිතන්නේ පන්සලට යන එක නේ, එහෙම නැත්නම් මොකක් හරි තමන්ගේ සමිත සමාගමකට බැඳෙන එක. ඒ කියන්නේ අනිත් අයත් එක කතා බහ කරලා මේ රටට ගැළපෙන විදිහට මේ රටේ තියෙන සමිති සමාගම් වලට සම්බන්ධ වෙන එක ඇත්තට වැදගත්කම කියලා නිම කරන්න බෑ. මේ කියන්නේ මේ රටේ ජීවත් වෙන හැටි, මේ රටේ උදව් ගන්න හැටි, මේ රටේ ඒ වගේ ගොඩාක් දැනගන්න පිටරටින් එන අයට පුළුවන්. ඒ නැසත් තමුන්ගේ කාන්සාව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය බලාගන්න අවශ්‍ය නම් හැමදාම ලංකාවේ කරා වගේ නේ, කියන්නේ දැන් මෙඩිටේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ඒ වගේ දේ කරන්න විනාඩි 10ක් විතර පැය ගාණක් නොකරත් උදේ නැගිට්ටාම තමන්ගේ අර සන්ත්‍රාසය, තමන්ගේ විෂාදය, තමන්ගේ අරබුල් කොහොමද නිරාකරණය කරගන්නේ කියලා විනාඩි 10ක් විතර හැමෝම ඒ කියන්නේ පුරුදු නම් මෙඩිටේෂන් වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මානසික රෝගාංශයේ ලොකුම දේ තමයි මයින්ඩ්ෆුල්නස් ටෙක්නික්. ඒ කියන්නේ මෙඩිටේෂන් වගේම තමයි. නමුත් බුදුදහමට එච්චරම නැඹුරු නෑ. දැන් ඒ වගේ දෙයක් කරන එක. ඊළඟට තමුන් කරන්න ආස දේවල් නේ, යාළුවෙකුට කතා කරනවා නම් යාළුවෙකුට කතා කරන එක, එච්චනේ රෑ වෙලා නම් කෑමක් හදන්න කැමති නම් ඒ වගේ දෙයක් කරන එක, ගමනක් යන එක, මොකක් හරි තමුන්ගේ අර ස්ට්‍රෙස් එක අඩු කරගන්න තමුන්ට ගැළපෙන දේවල් කරන්න පුරුදු වෙන එක ගොඩක් හොඳයි.
වෛද්‍ය පද්මිනිහ ඔබගේ සඳහන් කළ ආකාරයට අපිට අපේ මානසික සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්නට අපිට මුලින්ම අපේ පවුලේ වෛද්‍යවරයා වෙත අයියා යුත්තේ. ඉතින් මේ ආකාරයට කොහොමද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය තුළ අපිට ඒ සඳහා සහය ලබා ගන්න කියන කාරණය පිළිබඳව දැන් අපිත් සමග අදහස් එකතු කරන්නේ සිඩ්නි නුවර මනෝවිද්‍යාඥ ආචාර්ය අබේ බණ්ඩාරනායක.
මෙහි තියෙනවා බෙටා ඇක්සස්, එහෙම නැත්නම් මෙඩිකේ මාර්ගයෙන් තමන්ගේ වෛද්‍යවරයා හමු වෙලා මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එක, කියන්නේ ඒක ඒ මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් කියලා කියන්නේ ඒක ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දෙන මෙඩිකේ ෆැසිලිටි එක, එහෙම නැත්නම් මෙඩිකේ සහනේ මාර්ගය ඔස්සේ තමන්ගේ ජීපී මාර්ගයෙන් එවැනි මානසික සෞඛ්‍ය සැලැස්මක් හදාගෙන ඒ තුලින් තමන්ට හොඳයි කියලා හිතෙන මනෝවිද්‍යාඥයෙකු, මනෝචිකිත්සකයෙකු, පළමුවෙන්ම මම හිතන්නේ නම් මනෝවෛද්‍යවරයෙක් විද්‍යාඥයෙක් ළඟට යන්න ඕනේ කියලා. එයා ළඟට ගියාට පස්සේ එයාට පුළුවන් ඒ අදාළ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තක්සේරුවක් කරලා අවශ්‍ය නම් පමණක් මනෝවෛද්‍යවරයෙක් ළඟට යවන්න. එහෙම නැත්නම් එයාට අවශ්‍ය ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාරය වශයෙන් දෙන්නත් පුළුවන්, මනෝ ප්‍රතිකාර වශයෙන් එයාට දෙන්නත් පුළුවන්. ඒ ඇරෙන්නට ඒගොල්ලන්ට අවදාළ තවත් සහාය ගන්න පුළුවන් ආයතන තමයි ප්‍රධාන වශයෙන් නිව් සවුත් වේල්ස් තියෙන එකක් තමයි බ්ලැක් ඩෝග් ඉන්ස්ටිටියුට් කියන එක. ඒක ඒ වගේම මෙන්ටල් හෙල්ත් හෙල්ප් ලයින් කියලා එකක් තියෙනවා. ඒකෙනුත් ඕනම හදිසි අවස්ථාවක තමන්ට ඕන නම් ඒ අදාළ ආධාර උපකාරය, එහෙම නැත්නම් කවුන්සලින්, එහෙම නැත්නම් උපදේශනයක් ලබා ගන්න පුළුවන්. මේට අමතරව විවිධ ආයතන තියෙනවා මේ මානසික සෞඛ්‍ය තත්ත්වයට උපකාර කරන. ඒ අයගේ උපකාරයක් ගන්න පුළුවන්.
ඉතින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් විදිහට අපේ ප්‍රජාවේ අය මුහුණ දෙන මානසික අභියෝග ඒවා කොහොමද සමනය කරගන්නේ කියන කාරණය පිළිබඳව අද අපි SBS සිංහල විනිවිද සමාජ කතිකාව තුළින් අවධානය යොමු කරේ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ කතාබහට එකතු වුණ වෛද්‍ය පද්මිනී හවුපගේ, ආචාර්ය අබේ බණ්ඩාරනායක, ප්‍රියංගා කුමාර අපේරුම, සමීර චින්තන, ඉන්දීවරි විජේතුංග සහ නදී ධර්මසේනට අපේ කතාබහට එකතු වුණාට. එමනම් අපි අද විනිවිද තුළින් සමුගන්නවා. අපි නැවතත් ලබන මාසයේ අවසාන අඟහරුවාදා විනිවිද තුළින් හමුවෙමු.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.